කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන ආංශික අධීක්ෂණක කාරක සභාවල සමාජික මන්ත්‍රීවරයන්ගේ ප්‍රයෝජනය සඳහා Best Practice for Undertaking Legislative Scrutiny යන විෂය යටතේ වූ සම්මන්ත්‍රණයක් Max Planck Foundation for International Peace and the Rule of Law හි සහ ඇතුව 2025, 2025, 2022 යන දිනයන්හි වෙන්වෙන් වශයෙන් වූ සැසිවාර දෙකක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දන්වනු කැමැත්තෙමි. ඒ අනුව 2025, 2025, 2022 එනම් අද දින සහ 2025, 2025, 2023 යන දෙදිනයන්හි පස්වරු 1:30 සිට පස්වරු 3:30 දක්වා සැසිවාර දෙකක් ලෙස මෙම සම්මන්ත්‍රණයේ කාරක සභා කාමර අංක දෙකෙහිදී පැවැත්වෙන අතර අදාළ දිනයනට ආරාධනා ලැබී ඇති සියලුම ආංශික අධීක්ෂණ කාරක සභා සමාජික මන්ත්‍රීවරයන් හට ඒ සඳහා සහභාගී වන මෙන් කාරුණිකව දන්වා සිටිමි. කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී යොමු කරන ලද 2023 අංක 34 දරන විසර්ජන පනතේ 8 වගන්තිය යටතේ වන නියමයන්ට අදාළ යෝජනා සම්මතයන්, ඒ කියන්නේ 2025 මැයි 14 වෙනි දින පාර්ලිමේන්තුවේ අංක 2.2 දරන න්‍යාය පුස්තක සම්බන්ධ පරිපූරකය ඇතුළත් කරන ලද අංක 1 සිට 10 දක්වා වූ යෝජනා සම්මතයන් සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කතානායකතුමනි,
රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණක කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා විසින් පිළිගැන්වීම. එවනු ධර්මප්‍රිය විජේසිංහ මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්තම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා.
ගරු කතානායකතුමනි, වෙයන්ගොඩ මාලිගාතැන්න අංක 226 දරන ස්ථානයේ පදිංචි GH ගුණතිලක මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිදුෂා ලක්මාලි ගමගේ මහත්මිය.
ගරු කතානායකතුමනි, නිමිතිගල දොඩම්පාවත්ත සැනසුම යන ලිපිනෙහි පදිංචි ML කුංචිසිංහෝ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා.
ගරු කතානායකතුමනි, මීගොඩ වටරැක ගාලබැදි හේනවත්ත අංක 32.79 දරණ ස්ථානයේ පදිංචි KR පාලිත කුණරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිජ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා.
Honorable Speaker, I present a petition received from Mr. PWR Fernando of Police Headquarters, Nigambu. Thank you.
Garu Parliamentu Mantri Vijayasiri Basnayaka Mahata.
Garu Kathanayaka Tumani, Panadura Alubomulla Port Park Corner, Bodhirukkaram Parayan Lipine Padinchi, NLD Hettiarachchi Mahatage Labunu Pesama Piligannamu.
Garu Parliamentu Mantrini AMMM Ratpatne Mahatmiya.
ගරු කතානායකතුමනි, දෙහි අතකන්ලිය රණවිරුගම අංක 236 දරන ස්ථානයේ පදිංචි GAA ප්‍රියදර්ශන මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා.
ගරු කතානායකතුමනි, බදුල්ල තල්දෙන කුකුරු මහතැන්න ගයානි නිවස යන ලිපිනේ පදිංචි DM සුදුබණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා.
ගරු කතානායකතුමනි, තලවතුගොඩ වැලිපාර අංක 468 රැයක් පහදරන ස්ථානයේ පදිංචි HIS කල්දේරා මහත්මියෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා.
ගරු කථානායකතුමනි, කොළඹ 14 ග්‍රෑන්ඩ් පාස් කෙත්තාරාම් මාවත අංක 16 දරණ ස්ථානයේ පදිංචි SN WM ජයසුන්දර මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්වමි.
පෙස්සම් මාජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ අංකුඹර ආරච්චි මහතා කෘෂිකර්ම පසුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, මම පළවෙනි ප්‍රශ්නය අහනවා. ගරු කථානායකතුමනි, අයන්නේ එක සඳහා පිළිතුර ප්‍රශ්නේ තියෙන මහවැලි දිගහරි සතු ඉඩම් කොහොමද ව්‍යාපෘති සඳහා ලබා දෙන්නේ කියලා, මේ ක්‍රමවේදය මොකද්ද කියලා, එක දීර්ඝ පිළිතුරක් තියෙන්නේ. ඒ සමා එක සභාගත කරන්නම්. මම කෙටියෙන් කියන්න, එක දීර්ඝකාලන බදු පදනම මත, නැත්නම් ඇමතිවරයාගේ වර්ණීය පදනම මත, එහෙම නැත්නම් ඒ ඉඩම ටෙන්ඩර් හෝ වෙන්දේසි කිරීමෙන් තමයි ලබා දෙන්නේ ක්‍රම තුන. මේක දීර්ඝ විස්තරයක් තියෙනවා, මම මේක සභාගත කරන්නම් දෙන ක්‍රමවේදය. දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර, ලෝල්ලංකා සමාගම වෙත බලව කලාපයේ චන්ද්‍රිකා වැව කොට්ටාෂයෙන් ඉඩම් බැහැර කිරීමක් සිදු කර නොමැත. විටා උග්නි සමාගම වෙත අක්කර 39ක් ඉඩම් කැබලි දෙකක් ව්‍යාපෘතිය සඳහා කෙසෙල් වගා ව්‍යාපෘතිය සඳහා ලබා දී ඇත. ප්‍රශ්නංක තුන, ශ්‍රී ලංකා මහවැලි අධිකාරී විසින් ව්‍යාපෘති සඳහා ඉඩම් බැහැර කිරීමේදී නිසි ක්‍රමවේදය අනුගමනය කර ඇත. ආ සඳහා පිළිතුර අදාළ නොවේ.
ස්තුතිගරු කථානායකතුමනි, අපේ ගරු ඇමතිතුමාගේ පිළිතුරට ස්තුතිවන්ත වෙනවා. මම අර ප්‍රශ්නෙන් අහලා තියෙන සමාගම, ඩෝල්ලංකා සමාගම නමින් තිබිච්ච ඉඩම් ලබා ගැනීම මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඔබ නිවැරදි, මෙතන තියෙන ගැටලුව තමයි මහවැලි අධිකාරිය ඔය පිළිතුරු ලබා දීපු පදනම මත, මම මේ වත්මන්නාඳුට මේක අදාළ නැහැ, පදනම මත නිවැරදි ආකාරයට ඉඩම් ලබා දුන්නා කියලා කියන එක ඔබතුමා ඔව් කියනවා, එහෙම කියන්න ඕනනේ, නිලධාරීනේ උත්තරේ හදන්නේ. නමුත් මේ වෙනතුරු ඔය ලබා දීපු සියලු ඉඩම් වලින් මම ඉල්ලීමක් කරනවා කැඳවීමක් කරන්න පහුගිය අවුරුදු 10 විතර ඉඩම් ලබා දීපු ක්‍රමවේදය කොහොමද කියලා. මම නාමිකව කියන්නම්, ඒ අගෞරවයක් නෙමෙයි වෙච්ච දේ. මම ඉන්න ජමල් රාජපක්ෂ මහත්තයාගේ ලියුම් වලට අක්කර ගණන් ඉඩම් දීලා තියෙනවා, කිසි පදනමක් නැහැ. ඒ කියන්නේ RPM නැත්තම් නේවාසික ව්‍යාපාර කළමනාකරුපත් වෙන්නේ ඉන්න ඇමතිවරයාගේ අවශ්‍යතාවය කරන කෙනා විතරයි, සුසුකම් තියෙන කෙනා නෙමෙයි. සැකරු ඇමතිතුමා, අපිට අවශ්‍ය වෙන්නේ ඉඩම් කියන ප්‍රමාණය සීමිතයි, ඉඩම් තියෙන සීමිත ප්‍රමාණයක්, ඒක නිවරදිව වගා කටයුතු හරි මොන හරි ප්‍රොජෙක්ට් එකක් කරන ඇත්ත කෙනාට ලබා දෙන්න. ඔය ඩෝල්ලංකා කියන නම විකුණගෙන ඩෝල්ලංකා කියන සන්නාමයේ යටතේ එක එක්කෙනා ඉඩම් කෑලි අරගෙන ඉවරලා, විශේෂයෙන් ඔය කියන අක්කර 39 තියෙන්නේ ඇඹිලිපිටියේ කඩදාසි කම්මල පරිස්සයෙන් තමයි ඔක වෙන් කරගෙන තියෙන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා, පළවෙනි අතුරු ප්‍රශ්නෙදි ඔබතුමාට යොමු කරනවා, පුළුවන්කමක් තියද මේ ඉඩම් ලබා දීමේ තියෙන අක්‍රමිතා පිළිබඳව පරීක්ෂණයක් කරන්න මහවැලි අධිකාරියේ ඇඹිලිපිටිය නැත්නම් වලව කලාපයේ කේන්ද්‍ර කරගෙන කමිටි එකක් නැත්නම් පත්කල් ඉවර වෙලා අමාත්‍යතුමා හරි කවුරු හරි මූලිකත්වයෙන් පත් කළා, පහුගිය අවුරුදු කීපය තුලේ ලබා දී පිළිබඳව යම් කිසි ආපසු හැරී බැලීමක් කරන්න.
ගතනකුත්ම මේ මහවැලි අධිකාරී ඉඩම් දීම සම්බන්ධ විශාල ගැටලු ප්‍රමාණයක් තිබෙනවා. අපි දැනටමත් ඉඩම් යම් යම් ඉඩම් සම්බන්ධයෙන් විමර්ශනය කරනවා, සොයා බලනවා. ඔතුමා නිශ්චිතව කියනවනම් මෙන්න මේ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා කියලා දොරදුරු ලබා දෙනවා නම් අපි ඒක ආරම්භ කරන්න ලෑසි. මේ වෙනකොටත් අපි යම් ප්‍රමාණයකට එහෙම විමර්ශන කටයුතු ආරම්භ කළා තියෙනවා.
ගරුවතුමා, මම දැන් ඔය කියන අක්කර 39 දීලා තියෙන ක්‍රමයෙන් වැරදි වෙන ඔතනින් පටන් ගමු. ඔය ඔබතුමාගේ 39 දීලා තියෙන්නේ පදනම නෙමෙයි, හිටපු ඇමතිතුමාගේ නම කියන්න, නම ඇමතිතුමාගේ ලිපිය විතරයි තියෙන්නේ. කිසිම සක්‍යතා වාර්තාවක් මේ එහෙම මේව කළ දීප එකක් නෙමෙයි. ඕක තියෙන මගේ, මම ඉන්න ආසන්නේ මම දන්න ඕක දීපු විදිය. ඊළඟ එක තමයි ඔබතුමා හොයලා බලන්න, ඉඩම ඇමතිතුමා නෑ, ඔබතුමා මම හිතා රාජ්‍ය නියෝජ්‍ය ඇමතිතුමා වෙන්නේ නැති අපේ ආසනේ, කොළොන් ආසනේ മന്ത്രിතුමාලත් ඉන්නවා මං හිතන්නේ. ඉඩම් දීලා තියෙන පදනම වෙන්නේ දැන් මාධ්‍යවේදීන්, පව් ජනප්‍රිය මාධ්‍යවේදීන්, හමුදා විශ්‍රාමිකයන් අක්කර 50 වෙන් කරගෙන, විශේෂයෙන්ම සූර්යකන්ද හේස්වත් එහෙම ඒ LRC. සා ඉඩම් පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා ඇඹිලිපිටිය වලව කලාපයේ සහ කොළොන් ආසනේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා දිස්ත්‍රික් ලේකම්තුමා හරි කාගේ හරි මැදිහත් වීම මේ වෙනුවෙන් නැවත ආපසු හැරීමට. මේක තියෙනවා ඇඹිලිපිටියෙන් එහා මායුරපුර හම්බන්තොට දිස්ත්‍රික්කයටත් විහිදෙනවා. ඒ නිසා දේශපාලනඥයන්ගේ අවස්ථාවේ විතරයි පහුගිය කාලේ ඉඩම් දෙන එකම සුසුකම. දේශපාලන පක්ෂයට දේශපාලනික
වශයෙන් සහාය දීම විතරයි. අන්නේ වෙච්ච පහුගිය කාල සීමාව තුළ වෙච්ච වැරදි මොනවද නිවැරදි කරගන්න අවශ්‍ය නම් නිවැරදි කරගන්න, නැත්නම් මේ වෙනකොට වගා කරන්න නැතුව තමන් වෙන වෙන අවභාවිතා කළ දෙනම් ඒව නැවත පවර ගන්න අවශ්‍ය සැලසුමක් ක්‍රියාත්මක කරන්න ඔබතුමා පොරොන්දු වෙනවද? එහෙමනම් ඒක වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් සහයෝගයත් අපි දෙන්න සූදානම්.
ඌර ඉස්සෙල්ලා ප්‍රශ්නෙට පිළිතුරම තමයි ඒ සම්බන්ධයෙන් අපි සොයා බලන්න පුළුවන්. ඔබතුමා නිශ්චිතව ඊඩම් සම්බන්ධයෙන් තොරතුරුද? ආයිට් ඕනේ. ඒ සම්බන්ධයෙන් දැනටමත් යම් එකක් තියෙනවා. මේ ඔබතුමා කිය ඒ කියන්නේ මේ ඉඩම සම්බන්ධයෙන් මේක මහවැලිනුත් දීලා දෙනවා, පස්සේ කාලේ LRC කනුත් දීලා වෙන පාර්ශ්වයකට. ඔන්නෝම ගැටලුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අතර වෙන සාකච්ඡාවක් වෙනවා. නඩුවකුත් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් යනවා. ඒ සම්බන්ධයෙන් හොයලා බලනවා.
ගරු රජීවන් ජය චන්දමූර්ති මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියකින් ඇසීමට. ගරු මන්ත්‍රීතුමා,
இலங்கையில் உள்ள ஆசிரிய கலாசாலைகளின் நான் இந்த கேள்விகளை சபையில் கேட்கலாமா?
கரு அக்ராமாத்திய துணி
ගරු කථානායකතුමනි, A1 ශ්‍රී ලංකාවේ ඇති ගුරු විද්‍යාල සංඛ්‍යාව 8කි. 2 ඔවුන් අකණ්ඩ ගුරු පුහුණු මධ්‍යස්ථාන වශයෙන් තවදුරටත් සංවර්ධනය කිරීම. A3 නැත. A4 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශීක්ෂණලාභීන් බඳවා ගැනීම වැඩි කිරීම සඳහා ගුරු විද්‍යාල ජාතික විද්‍යාපීඨ සමග ඒකාබද්ධ කිරීම. දැනට යෝජිත සැරැස්ම පහත පරිදි වේ. 1 ගුරු විද්‍යාලය ගිරාගම ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇති විද්‍යාපීඨ පේරාදෙණිය, මේ දෙක අතර දුර කිලෝමීටර් 6.7යි. පුහුණු කළ හැකි ශීක්ෂණලාභීන් 150යි. නවීකරණයෙන් පසු නේවාසිකාගාර පහසුකම් 110ක් ඇති කරන්න බව නම් මේ මුළු ලයිස්තුවම කියවන්න ඒක සභාගත කරන්න. එකතුව මේ අපි ඉදිරිපත් කරලා තියෙන සැලසුම අතර සැලසුම අනුව මේ ගුරු විද්‍යාල සහ විද්‍යාපීඨ දෙකම එකතු කරලා අපි ශික්ෂණලාභීන් පුහුණු කරන ප්‍රමාණය වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ අනුව ශික්ෂණලාභීන් 2175ක් බඳවා ගන්න තමයි අදහස් කරලා තියෙන්නේ. මේ අයට අවශ්‍ය නේවාසිකාගාර ප්‍රමාණය වැඩි කරන්නත් පහසුකම් වැඩි කරන්නත් මේ වෙනකොටත් අයවැයෙන් උදල් වෙන් කරලා ඒ සඳහා සැලසුම් කරගෙන යනවා. අකාණ්ඩ ගුරු අධ්‍යාපනයේ යටතේ ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා කෙටිකාලීන නේවාසික පාඨමාලා ගුරු විද්‍යාල මගින් ක්‍රියාත්මක කිරීම මේ වර්ෂය සඳහා සැලසුම් කර ඇත. ආ ප්‍රශ්නය පිළිතුර අදාළ නැත.
Lord Speaker, my additional question will be asked by the Honorable Jagadeeswaran.
மந்திரிமா
கௌரவ சபாநாயகர் அவர்களே, கல்வி அமைச்சரிடம் இந்த கேள்வி. வவுனியா கல்வியற் கல்லூரியில் சிங்கள மீடியம் கோர்சஸ் 2007 நிறுத்தப்பட்டுள்ளது. இதனால் இந்த பிரதேசத்தில் இருக்கின்ற மாணவர்கள், அதாவது கல்வியற் கல்லூரிக்கு உட்படுத்தக்கூடிய மாணவர்களுடைய வாய்ப்புகள், அதே போல் இணைய பிரதேசங்களில் உள்ள மாணவர்களுடைய வாய்ப்புகள் இல்லாமல் போயுள்ளது. இது ஏன் நிறுத்தப்பட்டது? அதற்கான காரணம், மீளவும் ஆரம்பிப்பதற்கான வாய்ப்புகள் இருக்கின்றனவா, அல்லது மீளவும் ஆரம்பிப்பதில் ஏதாவது பிரச்சனை இருக்கின்றதா? இது தொடர்பாக நான் கல்வி அமைச்சரிடம் முன்வைக்கின்றேன்.
ගරු කථානායකතුමනි, වවුනියා විද්‍යාපීඨයේ සිංහල මාධ්‍යයේ පාඨමාලා නැවතිලා තියෙන්නේ මම දන්න තරමින් 2016 පස්සේ යුද්ධ තත්ත්වයන් තුල කියලා තමයි ඒක සාධාරණීකරණය කරන්නේ. එතන ගුරුවරුන්ගේ ලබා දීමේ දුෂ්කරතා මේ අනුව තමයි ඒක නවත්තලා තියෙන්නේ. කෙසේ නමුත් මේ ප්‍රශ්නය ගැන අපි මැදිහත් වෙලා තියෙනවා. ඊළඟ වර්ෂයේ බඳවා ගැනීමේ සිට සිංහල මාධ්‍යයෙන් පාඨමාලා හඳුන්වා දෙන්න අපි මේ වෙනකොටත් සැලසුම් කරගෙන යන්නේ. සියලුම කෝසස් අපිට එකපාට මේ පටන් ගන්න බැරි වුණත් විශේෂයෙන්ම ප්‍රාථමික අංශයේ තාදාල ගුරු පුහුණුව ආරම්භ කරන්න දැනට සැලසුම් කරගෙන යනවා.
Thank you. ගරු ධනුෂ්ක රංගනාත් මහතා රැවිලි සහ ප්‍රජා යටිතල පාසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, අමාත්‍යතුමාට ප්‍රශ්න යොමු කරමු.
ගරු අමාත්‍යතුමා,
ගෞරව සභානායකවරුනේ, පාර්ලිමේන්තු උරුපින ධනුෂ්ක රංගනාත් කේක්කපට්ට කේල්වි කමය அவருடைய முதலாவது கேள்வி. களுத்துற மாவட்டத்தில் உள்ள சிறு தேயிலை தோட்ட உரிமையாளர்களின் எண்ணிக்கை யாது? சிறு தேயிலை தோட்ட உரிமையாளர்கள் எண்ணிக்கை 43,984 ஆகும். இரண்டாவது கேள்வி, இலங்கையின் தேசிய தேயிலை ஏற்றுமதியில் குறித்து சிறு தேயிலை தோட்ட உரிமையாளர்களின் பங்களிப்பு யாது? 2022 ஆண்டின் களுத்துறை மாவட்டத்தில் சிறு தேயிலை தோட்டத்துறையில் தேயிலை உற்பத்தி முடிவு தேயிலை 15,514 மில்லியன் கிலோகிராம் ஆகும். சிறு தேயிலை தோட்டத்துறையில் மொத்த தேசிய தேயிலை உற்பத்தி முடிவு தேயிலை 197,157 மில்லியன் கிலோகிராம் ஆகும். அதன்படி களுத்துறை மாவட்டத்தில் உள்ள சிறிய தேயிலை தோட்டத்துறையில் உற்பத்தி பங்களிப்பு 7.86 வீதமாகும். மூன்றாவது கேள்வி, களுத்துறை மாவட்டத்தில் உரம் மற்றும் விவசாய உபகரணங்களை பெறக்கூடிய சிறு தேயிலை தோட்ட அபிவிருத்தி சங்கங்களின் எண்ணிக்கை யாது? சங்கங்களின் எண்ணிக்கை 120 ஆகும். நான்காவது கேள்வி, சிறு தேயிலை தோட்ட உரிமையாளர்களின் நலன்புரிக்காக எடுக்கப்பட்ட நடவடிக்கைகள் யாது என்பதனை தங்கள் இச்சபைக்கு அறிவிப்பீரா? ஆம், சிறு தேயிலை தோட்ட உரிமையாளர்களின் நலன்புரிக்காக முன்னெடுக்கப்பட்டுள்ள நடவடிக்கைகள் சிறு தேயிலை தோட்ட உரிமையாளர்களின் நலன்புரிக்காக தேயிலை சக்தி காப்பீடு நன்மை திட்டத்தின் கீழ் சிறு தேயிலை தோட்ட அபிவிருத்தி சங்கத்தில் உறுப்பினர்களாக உள்ள சிறு தேயிலை தோட்ட உரிமையாளர்கள் மற்றும் அவர்களது குடும்ப உறுப்பினர்கள் நன்மைக்காக பெற்றுக்கொள்ளும் வகையில் ₹2,400 ஆன தொகையை தேயிலை சக்தி காப்புறுதி நலன் நிதியத்தின் வைப்பு செய்யப்பட்டு முழுமையான அங்கத்துவத்தினை பெற்றுக்கொள்ள முடியும். இவ்வாறு அங்கத்துவத்தினை பெற்றுக்கொள்ள சிறு தேயிலை தோட்ட உரிமையாளர்களுக்கு பின்வரும் சலுகைகளை பெற்றுத்தருவதற்கு உரிமை உண்டு. மூளை, சிறுநீரகம், இருதய அறுவை சிகிச்சைகளுக்கு முழுகால மற்றும் குறிப்பிட்ட காலத்தில் உடலுறுப்பு செயலிழப்பிற்காக, திடீர் விபத்துக்களால் ஏற்பட்ட மரணங்களுக்கு, இயற்கை மரணங்களுக்கு ஆவண்ணா சிறு தேயிலை தோட்ட அபிவிருத்தி சங்கங்களுக்கு உறுப்பினர்களை ஆட்சேப்பு செய்வதற்கான நடைமுறை மற்றும் அந்த சங்கங்களுக்கு உத்தியோகபூர்வ தெரிவு நடைமுறை பற்றி நீங்கள் அறிவீரா? அறிந்துள்ளேன். இரண்டாவது கேள்விக்கான விடை ஆவண்ணா, ஆமனின் அந்த நடைமுறையை தனித்தனியாக யாது என்பதனையும் சிறு தேயிலை தோட்ட அபிவிருத்தி சங்கங்களுக்கு அங்கத்தவர்களை ஆட்சேப்பு செய்வதற்கான நடைமுறை. ஒன்று, சிறு தேயிலை தோட்ட அபிவிருத்தி சங்க யாப்பின்படி சிறு தேயிலை தோட்ட அபிவிருத்தி சங்கத்தை நிறுவும் ஆரம்ப கூட்டத்தில் பங்கேற்கின்ற அனைத்து தகுதி வாய்ந்த நபர்களுக்கும் அங்கத்துவம் உரித்தாகும். இரண்டு, சிறு தேயிலை தோட்ட அபிவிருத்தி சங்க யாப்பின்படி தகுதியுடைய சிறு தேயிலை தோட்ட உரிமையாளர்கள் சங்கத்தில் உறுப்பினர்களுக்கான விண்ணப்ப படிவத்தை பூர்த்தி செய்து சங்க செயலாளர் மூலம் பொது சபையில் சமர்ப்பித்து பொது சபையின் அங்கத்துவத்தை பெறுகின்ற உறுப்பினர்களுக்கு அங்கத்துவம் உரித்தாகின்றது. சிறு தேயிலை தோட்ட அபிவிருத்தி சங்கத்தின் உத்தியோகத்தர் தெரிவிக்கான நடைமுறை. சிறு தேயிலை தோட்ட அபிவிருத்தி சங்கத்தின் 2018 ஆண்டின் திருத்த சட்டத்தின் 19 பிரிவின்
பத்தொன்பது தசம் உண்டு ஆனா ஆவண்ணா ஈன ஈயண்ணா ஆம் பந்திகளில் படி உத்தியோகத்தர்கள் தெரிவு செய்யப்படுவார்கள். அடுத்த கேள்விக்கான விடை, அச்செயன்முறை பற்றி விவரங்களை மன்றிற்கு அறிவிப்பீரா? ஆம், பின்வருமாறு அமைந்துள்ளது. சிறு தேயிலை தோட்ட அபிவிருத்தி சங்கங்களுக்கு உறுப்பினர்களை ஆட்சேப்பு செய்வதற்கான நடைமுறை, சங்கத்தின் அதிகார பிரதேச வரம்பிற்கு 18 வயதுக்கு குறைவாக ஒரு சிறிய தேயிலை தோட்ட உரிமையாளர் இருத்தல் வேண்டும், குறித்த ஆண்டில் அதிகார பிரதேச எல்லைக்குள் புதிதாக தேயிலை செய்கைக்கான அனுமதி பத்திரத்தை கொண்டதாக இருத்தல் வேண்டும், புதிதாக நிறுவப்பட்ட சங்கம் ஒன்றிற்கு அன்றைய தினம் கூட்டத்தில் கலந்து கொள்ளும் அடிப்படை தகுதிகளை பூர்த்தி செய்துள்ள அனைவருக்கும் சங்கத்தில் அங்கத்துவம் பெற முடியும், அதிகார பிரதேச எல்லைக்குள் ஒரு சிறு தேயிலை தோட்ட அபிவிருத்தி சங்கம் ஒன்று ஏற்கனவே நிறுவப்பட்டிருந்தால் அந்த சங்கத்தின் செயலாளரிடமிருந்து அதற்கான விண்ணப்ப படிவத்தை பெற்று பூர்த்தி செய்ய விண்ணப்ப படிவத்தை சங்கத்திடம் சமர்ப்பித்தல் வேண்டும். அந்த விண்ணப்ப படிவத்தை பெற்று குழு கூட்டத்தில் சமர்ப்பித்து முன்மொழிவுகள் அனுமதிக்கப்பட்ட பின்னர் அங்கத்துவத்தினை பெற முடியும். வருடாந்த அங்கத்துவ தொகை ரூபாய் 240 ஆகும். அத்தகையை முதலாம் காலாண்டுக்குள் செலுத்தல் வேண்டும். முதலாம் காலாண்டில் அங்கத்துவ பணத்தை செலுத்தாவிடின் சங்க அங்கத்துவம் இடைநிறுத்தப்படும். சிறு தேயிலை தோட்ட அபிவிருத்தி சங்கத்தின் உத்தியோகத்தரை தெரிவு செய்வதற்கான நடைமுறை உண்டு. பதிவு செய்யப்பட்ட சிறு தேயிலை தோட்ட அபிவிருத்தி சங்கத்தின் பதவிக்காக 2 ஆண்டுகள் ஆகும். 2 வருட பதவிக்கால முடிவு பிறகு சிறு தேயிலை தோட்ட அபிவிருத்தி அதிகார சபை தலைவரால் அனைத்து சிறு தேயிலை தோட்ட அபிவிருத்தி சங்கங்களையும் மறுசீரமைக்க அதிகாரப்பூர்வ அறிவிப்பை வெளியிடுவார். பிராந்திய முகாமையாளரினால் சங்கங்களை மறுசீரமைப்பு செய்வதற்கு உரித்தான சிறு தேயிலை தோட்ட அபிவிருத்தி அதிகார சபையின் தலைவரால் அனுப்பப்படும் அதிகாரப்பூர்வ அறிவிப்புகள் கடிதம் அனைத்து சிறு தேயிலை தோட்ட அபிவிருத்தி சங்க செயலாளர் மற்றும் பிராந்திய மாவட்ட அமைப்பின் செயலாளர்கள், தேயிலை ஆய்வாளர், விரிவாக்க உத்தியோகத்தர் மற்றும் வளைய தேயிலை சங்க விரிவாக்க உத்தியோகத்தர்களுக்கு அனுப்பப்படும். சங்க செயலாளரினால் தேயிலை ஆய்வாளர் விரிவாக்க உத்தியோகத்தருடன் கலந்துரையாடி மறுசீரமைப்புகளை திகதியை பெற்று சங்கத்தின் மறுசீரமைப்புக்காக அறிவிப்புகள், அழைப்புகள், கடிதங்கள் 14 நாட்களுக்கு முன்னர் அனுப்பப்பட வேண்டும். அதன் பிறகு நிர்மாணிக்கப்பட்ட திகதியில் சிறு தேயிலை தோட்ட அபிவிருத்தி அதிகார சபையின் தேயிலை ஆய்வாளர் மற்றும் விரிவாக்க உத்தியோகத்தின் தலைமையில் சங்கம் அரசியலமைக்கப்படும்.
கரு கதாநாயகத்துமணி, ඇමතිතුමාට යොමු කරන පළවෙනි ප්‍රශ්නය තමයි, ගරු ඇමතිතුමනි, මේ කුඩා තේවතු සංවර්ධන සමීති අපේ ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මේ කුඩා තේවතු සංවර්ධන සමීති හරහා කුඩා තේවතු හිමියන්ට බොහෝමත් ප්‍රයෝජනවත් වන කාරණා සිදු වෙනවා. විශේෂයෙන්ම තේ පොහොර සමීති හරහා මිලදී ගැනීමේදී ඒකේ සහනදායි තත්ත්වයක් ඒ අයට තියෙනවා. නමුත් ගරු ඇමතිතුමනි, මේ කුඩා තේ සංවර්ධන සමීති කාලයක් තිස්සේ සමහර සමීති අක්‍රමවත්ව පවතිනව සහ ඒ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් පදනම් කරගෙන ඒ සමීති දූෂණ වංචා සිදුවීම් හරහා අක්‍රමවත්ව ක්‍රියාවට නැන්වෙනවා. විශේෂයෙන්ම මේ සමීතිවල ප්‍රධාන නිලධාරීන් දැනට වසර 2කට පමණ කලින් පත්වෙච්ච අය පවා සිටිනවා. ඒ තත්ත්වයන් තුළ ඒ දූෂණ වංචා සිදුවීම හරහා මේ සමීති දිනෙන් දින අඩපණ වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ සමීතිවල නිලධාරීවරේ නැත්නම් සභාපති හෝ අනෙකුත් නිලධාරී මට්ටමට එන්න නම් වසර 2ක සමාජිකත්වය ලබා ගන්න ඕන කියන නීතියක් තියෙනවා කියලා පැහැදිලි කිරීමක් කරනවා. නමුත් අපිට හැකියාවක් පවතිනවද ඒ වසර 2ක කාල සීමාව මාස 6ක් වගේ කාලයක් දක්වා අඩු කරගන්න? එතකොට හැකියාවක් තියෙනවා නැවත ප්‍රතිසංවිධානය කරමින් මේ කුඩා තේවතු සංවර්ධන සමීති ඒ කුඩා තේවතු හිමියන්ට වඩා ප්‍රතිලාභ ලැබෙන විදිහට නැවත ප්‍රතිසංවිධානය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා අර නීතිය වෙනස් කරගැනීමේ හැකියාවක් පවතිනවද කියලා ඔබතුමාගෙන් මුලින්ම අහන්න කැමැතියි.
ගරු මන්ත්‍රීතුමා, එතරම් අවුරුදු 2 කාලය කියන්නේ ඒ කියන්නේ එයා සමාජික වෙලා
තනතුරට යන්න අවුරුදු දෙක කාලයක් එන්න වනේ. එතකොට ඒක මම හිතන්නේ ඒක කාලය වෙඩි කියලා ඉක්මනින් අපි සාකච්ඡා කරලා ඔබතුමා ඉල්ලීම් කරනවා මාස 6ක්. ඒකට සමාජික ලැබිලා මාස 6කින් එයාට ඒ තනතුරට පත් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියලා. එතනම ඒක සාකච්ඡා කළා අපි ඉතා ඉක්මනින් ඒක ඒ සංගමත් එක්ක සාකච්ඡා කළා වෙනස් කරන්න ඉදිරි කටයුතු කරනවා කියලා මේ සභාවට මම ඉදිරිපත් කරනවා.
ගරු කතානායකතුමනි, අමතුමාට යොමු කරන දෙවන අතුරු ප්‍රශ්නය. ගරු අමතුතුමනි, මේ අපේ කළුතර දිස්ත්‍රික්කය වගේ දිස්ත්‍රික්කයන් ගත්තහම විශේෂයෙන්ම දැන් රබර් වගාවෙන් ඉවත් වෙලා ජනතාව රබර් වගාවෙන් ඉවත් වෙලා තේ වගාවට වැඩි අවධානයක් යොමු කරන කාල පරිච්ඡේදයක් තමයි තියෙන්නේ. ඒකට හේතුවක් තමයි මේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, මතුගම සහ බුලත්සිංහල වගේ ආසනවල මේ කුඩා තේවතු හිමියන් කුඩා තේවතු හිමියන් සහ දුප්පත් ජනතාව, දරිද්‍රතාවය පෙළෙන ජනතාව දැන් රබර් වගා කරන්න යන්නේ නැහැ තමන්ගේ ඉඩමේ. ඒ සඳහා වඩා කඩිනමින් ප්‍රතිලාභයක් ගන්න පුළුවන් වගාවකට තමයි යොමු වෙන්නේ. රබර් වගා කරලා වසර ගණනාවක් ඔවුන්ට ගත වෙනවා ඒකේ ප්‍රතිලාභ ලබා ගන්න. සහ කාලගුණයේ තියෙන තත්ත්වයන් එක්ක ඒවැයින් ඔවුන් ඉවත් වෙමින් පවතිනවා. එවැනි මොහොතක දැන් අපි ග්‍රාමීය දුප්පත්භාවය අවම කිරීමේ වැඩසටහනොත් ක්‍රියාත්මක වෙන කාල පරිච්ඡේදයක අපිට හැකියාවක් පවතිනවද මේ ග්‍රාමීයව හඳුනාගත් දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් තෝරාගෙන ඔවුන්ට අක්කර භාගයක් තේ නැවත වගා කරන්න නෙවෙයි තේ ආධාරයක් ලෙස අක්කර භාගයක් වගා කරන්න ආධාර ලබා දීලා ඒකෙන් වසර එකහමාරක් දෙකක් ඇතුළත කෙටි කාලයක් ඇතුළත ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් විදියට ඔවුන්ට ආධාරයක් දීලා ඔවුන්ව පසුවිපරමක් කරගන්න හැකියාවක් තියෙනවද? සහ අරමම කලින් කියපු කුඩා තේවතු සංවර්ධන සමිති හරහා අර ප්‍රතිලාභින් තෝරාගෙන ඔවුන්ව මෙහෙයවීමක් කරගැනීමට හැකියාවක් පවතිනවද? සහ ඉදිරියේදී අයවැය අවස්ථාවන්වලදී ඒ සඳහා මුදල් වෙන් කරගැනීමක් කරගන්න පුළුවන්ද කියලත් විමසීමක් කරගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා, දැනට මේ සම්බන්ධව අපි සාකච්ඡා කරලා තියෙනවා. එතරම් අපි පේචස් 20කට වැඩි ඉඩම් තියෙන ගොවියන්ට අපි මේ ඉඩම ලබා ඒ ඉඩමට වගා කරන අවශ්‍ය පියවර අරන් තියෙනවා. එතකොට අර කුඩා තේවතු සංවර්ධන මණ්ඩලය විසින් අපි ඒගලන්ට ඉදිරිපත් කරනකොට ඒක ඒගලන් විසින් ඒකට අවශ්‍ය උපදෙස් උදව් කරන අපි සූදානම් ඉන්නවා කියලා මේ මොහොතෙන් මම කියන්න කැමතියි.
ගරු WHM ධර්මසේන මහතා, කුෂ්කර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, ප්‍රශ්නය අහනවා.
කථානායකතුමනි, ඒ ප්‍රශ්නෙට පිළිතුර ලබා දීමට සතියක කාලයක් ඉල්ලනවා.
ගරු සුදත් බලගල්ල මහතා, කුෂ්කර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්නය ඉදිරිපත් කරනවා.
ගරු කථානායකතුමනි, අයන්නේ එක පිළිතුර ඔව්, රොමිලකම් 2 පිළිතුර ඔව්, රොමිලකම් 3 ඔව්, 2023 3/3 දින ඇතිව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මහියංගඩය මගින් ඉල්ලීම් කර ඇත. ප්‍රසංග 4 ඔව්, ප්‍රසංග 5 ඔව්, A1 රජයේ ඉඩම් මාධ්‍ය අපරන්ත ප්‍රකාරව වයස අවුරුදු 18ට වැඩි ඕනෑම අයෙකුට දීර්ඝකාලීන බදු පදනම් මත ඉඩම් බැහැර කළ හැකි අතර ඒ සඳහා වන උපරිම වයස් සීමාවක් දක්වා නොමැත. බදු ගෙවීමේ මූල්‍යම හැකියාව හා ව්‍යාපෘති ශක්්‍යතාවය සලකා බලනු ලබයි. ප්‍රශංක 2 රජයේ අවශ්‍යතාවයන් සඳහා ප්‍රමාණවත් ඉඩම් පවතිද යන්න සලකා බලයි. උපරිම වයස් සීමාව හා ශාරීරික යෝග්‍යතාවය සලකා නොබලයි. ප්‍රශංක 3 ඔව්, ප්‍රශංක 4 බදු කොන්දේසි කඩකිරීමක් සිදු කර ඇති බැවින් බදු අනුමැති අවලංගු කරයි. එන උත්තරේ පිළිතුර අදාළ නොවේ.
ගරු අමාත්‍යතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නය මේ මම ඉදිරිපත් කරන ප්‍රශ්නට අදාළව ඉතිහාසයක් තියෙනවා. මේක 2004 හිටපු අපේ කෘෂිකර්ම අමාත්‍ය වර්තමාන ජනාධිපති අනුරසානායක සහෝදර මැතිතුමා විසින් මුල්ගල් තිබ්බ අවස්ථාවක් මේ ඉඩම. මේ ඉඩමේ මූලික අරමුණ වුණේ ගිරාන්තකොට සීකලාපය, මාපාගඩ වැව, සොරඹර වැව, දම්බරා වැව, නාගදීප ව්‍යාපාරය, බත්මැඩිලු ව්‍යාපාරය, කෝමාරික ව්‍යාපාරය, බදුළු ව්‍යාපාරය සහ මිනිපේ ව්‍යාපාරය කියන ඒ ව්‍යාපාර කිහිපයේ ගොවීන්ට කෘෂි උපකරණ අලෙවි මධ්‍යස්ථානයක් සඳහා තමයි මේ ඉඩමට මුල්ගල් තිබ්බේ. හැබැයි කාලයක් තිස්සේ මේ ඉඩම ගන්න විවිධ දේශපාලක පාලකයන් උත්සාහ ගත්තා. ඒ වෙලාවේ තමයි මේ ඉඩම් කොටස පහුගිය කාලේ හිටපු ඉඩම් අමාත්‍ය හරිම් ප්‍රනාන්දුමැතිතුමාගේ අනුදැනුම මත, ඒ වගේම හිටපු අමාත්‍ය තේනුකිදන්තුමාගේ මැතිතුමාගේ සම්බන්ධීකර කමිටු අනුමැතිය මත ඉතා කෙටි කාලයක් තුළ මේ ඉඩම ගන්න. මේක සාමාන්‍යයෙන් කෝටි 30කට 40කට වඩා වටින ඉඩමක්. දැන් ඔබ ඇමතුමා කිව්වා මේ ඉඩම දෙනකොට මේකේ ආර්ථික උපාදින හැකියාව බලනවා කියලා. ඒ වගේම කියනවා සෞඛ්‍ය තත්ත්වයන් අදාළ නැහැ කියලා. වයස අදාළ නැහැ කියලා. හැබැයි මේ ඉඩම ලියලා දුන්නේ එවකට මයියන් ප්‍රාදේශ සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපතිතුමාගේ තාත්තගේ නමට අවුරුදු 82 එතුමාට. අවුරුදු 82 එතුමාට. එතකොට ටෙන්ඩර් පදනමත් නොසලකා හැරලා, ඒ වගේම වෙන්දේස් ක්‍රමයක් නොසලකා හැරලා මෙවැනි වටිනාකමක් සහිත ඉඩමක්, කෝටි ගාණක් වටින සහිත ඉඩමක් දේශපාලන බලපෑමක් මත දෙන්න පුළුවන්. ඒ නිසා මේකේ යට ගියාව හොයන්න කියන එක කරවන්තුමාට කියනවා. ඒ ප්‍රශ්නේ අහනවා.
ඔව් කතා නැකතුනේ මේක මේ 2022 9 27 දි නැතිව එවක හිටපු ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ලිපියක් අනුව, ඒ කියන්නේ වර්ණීය පදනමක් තමයි මේක දීලා තියෙන්නේ. ඒක තමයි මේ ඉඩම දෙන පදනම. ඒ අනුව තමයි ඉඩම ලබා දීලා තියෙන්නේ.
අමාත්‍යවනේ මගේ නැවත දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ මේක ලබා දීම සඳහා කරපු ක්‍රමවේදයන් සම්පූර්ණ වැරදි. එකක් තමයි මේක බදුල දිස්ත්‍රික් නියෝජිත කොමසාස් ගොජන් සේවා කොමසාස්තුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. එතුමා ප්‍රශ්න කරනවා මේක ගොවි සංවිධාන ඉදි කරන්න පුළුවන්ද කියලා. මේකට අදාළ ගොඩනැගිල්ල. ඊට පස්සේ සියලුම ගොවි සංවිධාන එකතාවය පළ කරනවා මේ ඉඩමේ තමන්ට ගොඩනැගිලි ඉදිරි කරන්න අදාළ මුදල් තියෙනවා කියලා. එතකොට ඒ ලියුම වහලා තමයි මේ ලියුම ගොවිජන සේවක කොමසාරිස්තුමා හිටපු කොමසාරිස්තුමා ලියුම යවන්නේ. මේක ගොවි සංවිධානයට ඉදිරි කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නැහැ. ඒ නිසා මේ ඉඩම රජයට පවරගන්න කියන ඉල්ලීම අවශ්‍ය කටයුත්ත සඳහා යොදවන කියන ඉල්ලීම කරන්නේ. ඒ නිසා මේ නීතිමය රාමුව ඇත්ත වෙන්න පුළුවන්. නමුත් මේකේ ඇතුලේ ගොඩක් ලිපි ගනුදෙනු වල වංචා සහගත දේවල් සිද්ධ වෙන නිසා මම ඉල්ලීමක් කරනවා මේ ඉඩමේ සියලුම කටයුතු දැන් නවත්තලා මේකට අදාළ මූලික පරීක්ෂණයක් කරලා මේ ඉඩම නැවත ගොවි සංවිධානයට ලබා දෙන්න කියලා.
ඔබ කතා නැතුනේ මේ ඉඩම වර්ණීය පදනම මත ලබා දීලා තියෙන්නේ මේ ස්වයං රැකියාලාභීන්ගේ නිෂ්පාදන මිලට ගෙන අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගැනීම යාම සඳහා කියලා තමයි දීලා තියෙන්නේ. ඒ තියෙන නීති ප්‍රතිපාදන අනුව මේ කියන කාර්යය සඳහා මේ ඉඩම යොදාගත්තේ නැත්නම් නැවත බඳව ගන්න පුළුවන්. මම ගරු මන්ත්‍රීතුමාට දුන්නු පිළිතුරත් ඒක තිබුණා තියෙනවා. ඒ නිසා දැනට වාර්තා වෙන්නේ මේ ඉඩමේ හෝටලයක් භෝජන ශාලාවක් තමයි පවත්වගෙන යන්නේ. ඒ නිසා දුන්නු අවශ්‍යතාවයට නැතුව වෙනත් කාර්යයක් සඳහා යොදා ගන්න හින්දා මේකේ නීතිමය බැඳීමක් තියෙනවා. මේක නැවත පවර ගන්න පුළුවන්. ඒ සඳහා කටයුතු කරන්න පුළුවන්.
ගරු AMM රත්නත්නේ මහත්මිය නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍ය මාගෙන් ඇසීමට
කතානායකතුමනි මම ප්‍රශ්න
අහනවා. ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමියගේ ප්‍රශ්නේ යොමු වෙන්නේ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ තියෙන ජල සැපයුම් මධ්‍යස්ථාන ජාතික ජල අපවහන මණ්ඩලයට පවර ගන්නවද කියන එක පිළිතුර නැත. නමුත් විවිධ ගැටලු සාමාන්‍යයෙන් ප්‍රජා ජල සැපයුම් මධ්‍යස්ථාන ඇති කරන්නේ ජලාපවාහන මණ්ඩලයේ විසින් ආවරණය නොවන ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ලබා දීම සඳහා වෝටර් බෝඩ් එකේ ආවරණය ලැබුණහම කිසියම් ගැටලුවක් පවතින, එහෙම නැත්නම් අක්‍රීය තත්ත්වයේ පවතින ඒ ප්‍රජා ජල සැපයුම් මධ්‍යස්ථාන ජලාපවාහන මණ්ඩලය සඳහා පවරා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. පිළිතුරු දෙවෙනි ප්‍රශ්නයේ යොමු වෙන්නේ ඊට අදාළ ක්‍රමවේදයේ කවරේද කියන එක. ඒ සම්බන්ධයෙන් නිර්ණායක සහ මාර්ගෝපදේශක සකස් කරලා තියෙනවා. මම ඒක සභාගත කරනවා. සාමාන්‍යයෙන් මේ ක්‍රමවේදයට අනුව අදාළ ප්‍රජා මූල සංවිධානයෙන් ඒ සභා රැස්වීමකින් බහුතරයෙන් ඉල්ලීමක් මත, බහුතර එකඟතාවයේ මත ඉල්ලීමක් කරොත් ප්‍රජා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයත් එකතු වෙලා ක්ෂේත්‍ර පරීක්ෂාවක් කරනවා. ඒ ක්ෂේත්‍ර පරීක්ෂාවේ එළඹෙන තීරණය අනුව අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඒ වගේම ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයත් අනුමැතිය අරගෙන අදාළ ප්‍රජා ජල සම්පාදන මධ්‍යස්ථානය පවරා ගැනීම සඳහා කටයුතු කරනවා. තුන්වෙනි ප්‍රශ්නය යොමු කරන්නේ අහන්නේ සියලුම අදාළ ජල සැපයුම් මධ්‍යස්ථානට අදාළ සියලු දේපල ජාතික ජල සම්පාදන මණ්ඩලයට පවර ගන්නවද කියන එක පිළිතුර නැත. යෝග්‍යතාවය සලකා බලලා ඒ අනුව අවශ්‍ය දේවල පමණක් ජාතික ජල සම්පාදන හා ජලාපවන මණ්ඩලයට පවර ගන්නවා. හතරවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ දිහියත්ත කණ්ඩිය නව මැදගම ප්‍රජා ජල සැපයුම් ඒකකය මණ්ඩලයට පවරාගෙන ඇති බව දන්නේද? ඔව්. ජාතික ජලපවාන සැපයුම් දෙපාර්තමේන්තුව මගින් අදාළ මාර්ගෝපදේශක අනුව මෙම ප්‍රජා ජල සැපයුම් මධ්‍යස්ථානයේ මණ්ඩලයට පවරා ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසී ජනතාව සහ විශේෂයෙන් ඒ ප්‍රජා ජල සැපයුම් ඒකකයේ ප්‍රතිලාභීන් විසින් ඒ විධිමත් විදියට ඒක පවරාගත්තේ නැහැ කියලා පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පැමිණිල්ල අනුව මේ පරීක්ෂණයක් කරමින් පවතිනවා. ඒ පරීක්ෂණය ආරම්භ කරලා තියෙනවා. එතන ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා දෙන්න තිබුණේ පහුගිය අප්‍රේල් මාසේ. නමුත් ඒ තවමත් ඒකේ පරීක්ෂණයේ ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. ඒතොර ඒ සම්බන්ධයෙන් විධිමත් විදියට පවරා ගැනීමක් සිද්ධ වුණාද කියන දේ සම්බන්ධයෙන් අපි මේ වෙනකොට පරීක්ෂණයක් ආරම්භ කරලා කටයුතු කරමින් ඉන්නවා. ඊළඟ ප්‍රශ්න අහන්නේ අදාළ තීරණය සඳහා අදාළ පවරා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාගෙන තියෙනවද කියන එක. එහෙම අමාත්‍ය මණ්ඩලය අනුමැතියක් ලබාගෙන නැහැ. මොකද ඉහත සඳහන් කරපු මාර්ගෝපදේශ අනුව අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය සහ ජල සම්පාදන හා ජලාපවන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය පමණයි අවශ්‍ය වෙන්නේ. ඒ අනුමැතිය අනුව තමයි පවරා ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ. ප්‍රශ්නය අදාළ නැත.
ගරු ඇමතුමනි, මම ඔබතුමාගෙන් අහන පළවෙනි ප්‍රශ්නය දෙහිඅත කණ්ඩියේ නවමෙදගම කියන්නේ ඇත්තටම ඇමතුමනි ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්, දුප්පත් ජනතාව ජීවත් වන ප්‍රදේශයක්. මෙම ප්‍රජා ජල ව්‍යාපෘතිය මගින් පවුල් 2500ක වැනි පිරිසකට අඩු මුදලට පානීය ජලය ලබා ගත්තා. නමුත් මෙම ව්‍යාපෘතිය ඒ ප්‍රදේශයේ 35 දෙනෙක්ගේ කමිටුවක් පත් කරලා අත්නෝමතික ලෙස තමයි මේ මණ්ඩලයට පවර දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කරුණ නිසා මෙම ප්‍රීතිස ඉතාමත් අපහසුතාවයට ලක් වෙලා ඉන්නවා. එම නිසා මම පළමුවෙන්ම ඔබතුමාගෙන් අහන්නේ ජල සම්පාදන අමාත්‍යාංශ චක්‍රලේක 12/1/21/3/14 දින ප්‍රජා ජල සමිති පවරා ගැනීමේ මාර්ගෝපදේශ ලබා දීලා තියෙනවා. ඉතින් මෙම නවමෙදගම ප්‍රජා ජල සමිතිය පවරා ගැනීමේදී මාර්ගෝපදේශ කඩකර මණ්ඩලයට පවරා ගැනීම නිසා විෂයභාර අමාත්‍යතුමාගේ ලිපි යොමු අනුව 25/2/21 දිනති අධ්‍යක්ෂක ජෙනරාල් ලිපි මගින් පාරිභෝගික ඉල්ලීම ඉටුකර ගත හැකි බව දන්නව ඇත. ඒ අනුව ඉදිරි මාර්ග ගන්නේද?
ඔව්, අපිට ලැබිලා අමාත්‍යංශයේ සතු වාර්තාවල අනුව මේ පවරා ගැනීම විධිමත් විදියට කෙරිලා තියෙන කෙනෙක් තමයි තියෙන්නේ. නමුත් ඔබතුමියගේ මැදිහත් වීම අනුව සහ ඒ අදාළ ප්‍රතිලාභීන්ගේ ඉල්ලීම මත මේ පවරා ගැනීම විධිමත් විදියට සිදු වුණේ නැහැ කියලා පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. ඒ අනුව විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ විමර්ශන කටයුතු වල ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.
මම ඔබතුමාගෙන් අහන දෙවෙනි ප්‍රශ්නය මෙම සමාජිකයන්ගේ ඉල්ලීම සාධාරණයි කියලා තමයි මට හැඟියන්නේ. ඒ කියන්නේ කරපු මගේ මා ශේෂ්ඨ පරීක්ෂාව කරා, ලිපිගුණ පරීක්ෂා කරා, සාධාරණයි කියලා තමයි හැඟියන්නේ. ඉතින් ඇමතිතුමනි, මේ පිළිබඳ ඔබතුමන් විසින් පරීක්ෂණයක් කරන ලෙස දැනුම් දීලා තියෙනවා. ඒකේ ප්‍රගතිය 25/3/11 තමයි දෙන්න කියලා තියෙන්නේ. නමුත් මේ වෙනකන් මං හිතන්නේ ප්‍රගතිය ලැබිලා නැහැ. ඒක ලැබිලා තියෙනවද? ඒකේ වර්තමාන තත්ත්වය මොකද්ද? ඒකේ දැනට ප්‍රගතිය මේ පරීක්ෂණය කරලා නැත්තම් කරලා කවදටද අපට ඒකේ ප්‍රගතිය ඉදිරිපත් කරන්න කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ඔව්, මම මගේ පිළිතුරේ සඳහන් කර පරිදි නියමිත දිනයට මේ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබිලා තිබුණේ නැහැ. අදාළ අමාත්‍යංශයේ ලේකම්වරයා තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. මම ගිය සතියේ මේ සතියේම දැනුම් දුන්නා එතුමාට නැවත වරක් මේ පිළිබඳව හොයලා බලලා ඒ විමර්ශන වාර්තාව ඉක්මනින් ලබා ගන්න කටයුතු කරන්න කියලා. ඒ අනුව අපි හැකි ඉක්මනින් ඒ විමර්ශන වාර්තාව ලබා ගන්න කටයුතු කරනවා. ඊට පස්සේ ඒ විමර්ශන වාර්තාවේ නිර්දේශ අනුව ඉදිරි පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.
ගරු ඊ.එම්. බස්නායක මහතා පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි ප්‍රශ්න ඉදිරිපත් කරනවා.
ආ එක 2025 3/31 වෙනි දින ලේඛන ගතයට අනුව වැලිතොටපළ මංකඩ සංඛ්‍යාව 1256යි. ඒ ආශ්‍රිතව සේවකයෝ හැටියට ඉන්නවා 10,000ක් පමණ. ආ දෙක 2025 3/31 දිනට වලංගුව පැවති භූවිද්‍යා පතල් කාර්යාංශයේ මගින් වැලිකැණීම් බලපත්‍ර ලබා දී ඇති වැලිතොටපළ මංකඩ සංඛ්‍යාව 1256යි. තුන අනවසර නීති විරෝධී වැලිගොඩ දමන ස්ථාන මංකඩ තොටුපළවල් ගංගා ආශ්‍රිතව ක්‍රියාත්මකව පවතින බව වාර්තා වී ඇත. ඔව්. ආ හතර අනවසර නීති විරෝධී වැලි ගොඩ දැමීම් කැණීම් කටයුතු වල නිරත වන පුද්ගලයන් ශ්‍රී ලංකා පොලිසිය හා කාර්යාංශයේ වැටලීම් ආයකකයේ මගින් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරනු ලබයි. ආ පහ වැලිකැණීම් හේතුවෙන් සිදුවන පාරිසරික හානිය අවම කර ගැනීම සඳහා කාර්යාංශයේ මගින් නිරන්තර අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. ඊට අමතරව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ගන්නා තොරතුරු අනුව පරිසර හානි සිදු කරමින් වැලිකැණීම් බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරනු ලබයි. ආ එක ඔව්. ආ දෙක ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය වන ගංගා වැලි ප්‍රමාණයෙන් 70ක පමණ ප්‍රමාණයක් සපයා ගත හැකි අතර ඉතිරි 130 අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම ගැටලුවක්ව පවතී. ආ තුන ගංගා වැලි ලබා ගැනීම තුළින් ඉදිකිරීම් කර්මාන්ත සඳහා අවශ්‍ය වැලි අවශ්‍යතාවය සම්පූර්ණ කරගත නොහැකි අතර ඒ සඳහා විකල්ප කෙරෙහි අවධානය යොමු කළ යුතුවේ. ඒ සඳහා විකල්ප ලෙස ගැඹුරු මුහුදේ මුහුදු වැලි ලබා ගැනීම හා මුහුදු වැලි භාවිතය ප්‍රවර්ධනය කිරීමත් වැලි අවම භාවිතයකින් යුතුව ශේෂ්ත්‍ර ඉදිකිරීමේ ක්‍රමෝපායන් සඳහා යොමු වීමත් පවතින විකල්ප ක්‍රම වේ. මේ සඳහා අධ්‍යයන කටයුතු සිදු කරමින් පවතී. ආ හතර නව වැලි සැපයුම් මාර්ග ලෙස ඉහත තුනෙහි දක්වා ඇති විකල්ප ක්‍රම කෙරෙහි අවධානය යොමු කර ඇත. ආ පහ නව වැලි සැපයුම් මාර්ග කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දී වැලි අවශ්‍යතාවය සම්පූර්ණ කළ යුතුව පවතී. ආ හය නව වැලි සැපයුම් මාර්ග කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දීමේදී මතුවන ගැටලු රාශියක් පවතී. පාරිසරික හා සමාජීය ගැටලු සහ ඉඩම් නිරවුල් කර ගැනීමේ ගැටලු निराකරණය ගත යුතුව ඇත. ඈ යන්න අදාළ නොවේ.
මගේ පළවෙනි ප්‍රශ්නය පතල්හා කැණීම් මාංශයේ විසින් වැලි බලපත්‍ර නිකුත් කරනවා. ඒ නිකුත් කරන වැලි බලපත්‍ර වැලි තොටුපළ හිමියන් විසින් ව්‍යාජ බලපත්‍ර නැවත නිකුත් කරලා වැලි අලෙවි කිරීම තුළ ටිපර් රථ රියදුරන් අතරමැද සිද්ධ වෙන අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. ඒ වගේම ඒ වැලි බලපත්‍ර නැවත ඒ වැලි අලෙවි කරන මධ්‍යස්ථානවලින් වැලි තොටුපළවල් විසින් හා අතරමැදියන් විසින් විශාල මුදලකට නැවත අලෙවි කිරීම විසින් නැවතත් වැලි ප්‍රවාහනකරුවන් ලොරි රථ හිමියන් වගේම වැලි අවසානයේ පාරිභෝගිකයන් බවට පත්වෙන වැලි ලබා ගන්න වැඩට ලබා ගන්න අයත් නැවත අපහසුතාවයට පත්වන වැලිවල මිල ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඒක නිසා ටිපර් රථ රියදුරන් සහ වැලි අවසානයේ පාරිභෝගිකයන් සිද්ධ වෙන මේ අපහසුතාවය මගහරවා ගැනීම සඳහා මම ප්‍රශ්නය විමසා සිටින්නේ මේ සඳහා වැලිවලට පොදු ස්ථාවර මිලක් ලබා දෙන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන්නේ මං හිතන්නේ හොර බලපත්‍ර නිකුත් කරනු ලබන ප්‍රවාහන බලපත්‍ර සම්බන්ධයෙන්. ඉතින් මේක මම හිතනවා අපි අමාත්‍යාංශයේ විදියටත් අදාළ කාර්යාංශයත් සමඟ සාකච්ඡා කරලා මේ හොරට නිකුත් කරන බලපත්‍ර හොරෙන් අච්චු ගසලා ඉදිරි ප්‍රවාහන කටයුතු යොදන බලපත්‍රව වැටලීම් කරන ශීඝ්‍ර කරන්නත් ඒ වෙනුවෙන් ආරක්ෂිත බලපත්‍ර කොහොමද අපි නිකුත් කරන්න පිළිබඳව සාකච්ඡා කරමින් වෙනම කමිටුවක් මේ වෙනකොට සාකච්ඡා කරලා නුදුරේදීම ඒක ප්‍රකාශයට පත් කරලා ඒ අදාළ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමා වැලි සම්බන්ධයෙන් ඒ කියන්නේ වැලි වලට නිශ්චිත පාලන මිලක් මේ වෙනකොට නිකුත් කරලා නැහැ. මේක පාරිභෝගිකයන්ට සහ ඉදිකිරීම ක්ෂේත්‍රයේ නියැලෙන කොන්ත්‍රාත්කරුවන්ට සහ ඒ එවැනි සමාගම් වලට විශාල බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම මීට සති කිහිපයකට කලින් උපදෙස් දුන්නා විශේෂයෙන්ම බෞද්ධ හපතල් කාර්යාංශයට වැලි වලට රාජ්‍ය භාගයේ අයකර ගන්නු ලබන මුදල කොපමණද කියලා ප්‍රකාශයට පත්කරනද. නමුත් ඒක මං හිතන්නේ ප්‍රකාශයට පත් වෙලා නැහැ. ඒ පිළිබඳව මම සොයා බලන්නම්. එතකොට අපිට මේ වෙනකොට වැලි කියුබ් එකක් සඳහා රුපියල් 600ක රාජ්‍ය භාගයක් අයකරගුණ ලබනවා. ඒක 107ක විතර වගේ ප්‍රතිශතයක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන 8500ක විතර වගේ මිලක් තමයි වැලි කියුබ් එකකට වෙන්නේ. එතකොට මේ වැලි තොටුපලෙන් දෙන මිල තමයි ඒක. ඊට පස්සේ ඊට අමතරව ප්‍රවාහණයට දුරානුව ඒ අදාළ ටිපර් රථ සහ ඒ ලොරි වලට අදාළ ප්‍රවාහණයට ගාස්තුවක් අය කරගන්නු ලබනවා. එතකොට ඒ අනුව තමයි මිල තීරණය වෙන්නේ. ඒ කෙසේ වෙතත් අපි ඉතාම ඉක්මනටම ප්‍රකාශයට පත් කරනවා, පුවත්පත් මාධ්‍ය ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා වැලි වලට රාජ්‍ය භාගයේ අය කරගන්නු ලබන මිල මේකයි. එතකොට වැලි තොටුපලෙන් වැලි කියුබ් එකක් නිකුත් කරන මුදල මේකයි කියන එක මහජනතාවත් අදාළ පාරිභෝගිකයෙක්ගේ දැන ගැනීම සඳහා.
මගේ දෙවැනි ප්‍රශ්නේ තමයි ගරු අමාත්‍යතුමනි, ලංකාවේ දැන් මතුවලා තියෙන වැලි අවශ්‍යතාවය මත දැනට විශාල වැලි ප්‍රමාණයක් තිබෙනවයි කියලා සඳහන් වෙන පිල්ලුමලේ කිතුල මඩකලපුව වැලි කන්ද වැනි ප්‍රදේශවල දැන් මාස 5ක විතර, එමෙ නැත්තම් මේ 2025 අවුරුද්ද මුල් කාලයේ ඉඳලා මේ දක්වාම නීතියානුකූලව වැලි අවසර පත්‍ර ලබා දීලා නැහැ. මේ සඳහා අරගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? මේ අදාළ ස්ථාන සඳහා වැලි බලපත්‍ර නිකුත් කිරීමට ක්‍රියාමාර්ග ගන්නේද?
මේ වෙනකොට ඇත්තටම ඒ වෙනුවෙන් අපි සලකා බලමින් පවතිනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටුව සහ ඔය මුහුදු බඩ ආශ්‍රිතව ගංගාවල ගොඩ ගැහිලා තියෙන යම් වැලි ප්‍රමාණයක්, කොපමණ ප්‍රමාණයක් මේක පාරිසරික ගැටලුවක් නැතිව පාරිසරික හානිය අවම වන ආකාරයේ කොපමණ ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්ද කියන එක මං හිතනවා පොඩි අධ්‍යයනයක් මේ වෙනකොට සිද්ධ වෙමින් පවතිනවා. කොහොම වුණත් අපි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවත් සමග අපි අමාත්‍යාංශය සහ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ එක්කහු වෙලා ඉතාම ඉක්මනටම රටේ වැලි අවශ්‍යතාවය සහ වැලි මිල පාලනය කර ගැනීම සඳහා නැගෙනහිර කලාපයේ අපේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ඒ ප්‍රදේශවල පාරිසරික හානිය අවම වන ආකාරයට වැලි බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කරන්න ඉදිරිදී කටයුතු කරනවා.